ඊළඟට ගරු ආචාර්ය හරුණි අමරසූරි මැතිණිය ඔබතුමිට මිනිත්තු 17ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු නියෝජක කතානායකතුමනි. අත වශයෙන්ම මේ වසරේ මේ අයවැය අපි සාකච්ඡා කරන්නේ සහ ඉදිරිපත් වෙන්නේ රටේ සුවිශේෂී තත්වයක් මත ආර්ථික වශයෙන් බැරෑරුම් කඩාවැටීමක් සමගම දේශපාලනිකවත් විශාල අභියෝග රාශියකට මුහුණ දෙන අවධියක තමයි අපි මේ අයවැය සාකච්ඡාව ගන්නෙ. දේශපාලනිකව ගත්තමත් විශේෂයෙන්ම රටේ ජනතාව දේශපාලඥයන්ටත් විශේෂයෙන්ම මේ රට පාලනය කරපු අය පිළිබඳ දැඩි පිළිකුලකින් කලකිරීමකින් අපි දිහා බලන මොහොතක සියලුම දේශපාලඥයන් සහ විශේෂයෙන් රට පාලනය කරපු අය පිළිබඳ විශේෂ අකමැත්තක් තියෙන යුගයක තමයි තියෙන මොහොතක තමයි අපි මේක ගැන කතා කරන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ අපි මොන වගේ මේ අයවැය තුලින් රජයේ ප්‍රතිපත්තිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ප්‍රකාශ වෙන නිසා ඒක සුවිශේෂී අවස්ථාවක් සුවිශේෂී මොහොතක් මේක ජාත්‍යන්තරයේද දේශීය වශයෙන්ුත් මොකද්ද මේ තියෙන සුවිශේෂී තත්ත්වය දිහා කොහොමද මේ රටේ පාලකයන් ඒක තේරුම් අරගෙන තියෙන්නේ ඒක විග්‍රහ කරලා තියෙන්නේ මොන වගේ විසඳුම්ද ලබා දෙන්නේ කියන එක ඉතාමත්ම ඕනෑකමින් බලා සිටියා. නමුත් නියෝජ කතානායකතුමනි ඉතාමත්ම පැහැදිලි ප්‍රශ්නය තේරුම් අරගෙනත් නැහැ. දේශපාලනයේ තත්වයක් හරියට තේරුම් අරගෙන නැහැ. ජනතාව මොන තැනද ඉන්නේ ජනතාව ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මොකද්ද මේ රටේ පාලකයන්ගෙන් ඉල්ලන්නේ මොකද්ද කියන එක ගැන කිසිම සංවේදීභාවයක් පෙන්නුම් කරන්නේ ජනතාව මේ මොහොතේ දේශපාලනයනුත් දේශපාලඥයන්ගෙනුත් මෙච්චර දුරස්ත වෙලා තියෙන්නේ ඒක කොහොමද අපේ ඉදිරියට බලපාන්නේ කියන එක ගැනත් කිසිම ඒක ගැන තැකීමක් හැඟීමක් නැතුව ඉදිරිපත් වෙච්ච අයවැය ලේඛනයක්. ඇත්තටම ඒක ගැන අපි ගොඩක්ම පුදුම වෙන්න ඕනෙත් නැහැ. මේ අයවැය ඉදිරිපත් වෙන්නෙම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච පුද්ගලයෙක්ගෙන් ඔහුගේ මුළු දේශපාලන ඉතිහාසය තුළමත් ජනතාවගෙන් දුරස්ත වීම ඒ මම හිතන්නේ දේශපාලන චරිත ලක්ෂණයක් හැටියට පෙන්눔 කරපු එක්කෙනෙක් තමයි මේ අයවැය ඉදිරිපත් කරන්නේ. නමුත් මේ අය වෙනුවෙන් කතා කරන මේ අයවැය සාධාරණීකරණය කරන අය තව ටිකක් හිතනවා නම් හොඳයි. මේ අපි මේ නිශ්චිත මොහොතේ මේ මුණ දෙන දේශපාලන අර්බුදය ජනතාවගේ අසතුට සහ ජනතාව තුලින් එන මේ දේශපාලනය සහ ආර්ථිකය සහ මේ රට පාලනය කරපු අය පිළිබඳ තියෙන පිළිකුලත් මේ අර්බුදයේ කොටසක් සහ ඒකට යම්කිසි ප්‍රතිචාරයක් අවශ්‍යයි කියන තැනේ ඉඳන් මේක ගැන කතා කරනවා නම් ඉතාමත්ම වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. මේක සුවිශේෂී තත්ත්වය තුළ අපිට තියෙන්න ඕනේ පාලකයන්ට තියෙන්න ඕනේ මේ තත්ත්වය පිළිබඳ හරි විග්‍රහයක්. වැරදුනේ කොතනද, වැරදුන තැන් මොනවද, ඒවා නිවැරදි කරගන්නේ කොහොමද පිළිබඳ ඉතාමත්ම හොඳ විග්‍රහයක් මේ වෙලාවේ අවශ්‍යයි. නමුත් දැන් මේ අයවැය ප්‍රකාශය දිහා බලනකොට වැරදුන බව පිළිගැනීමක් තියෙනවා සහ අපි දැක්කා යම්කිසි පාපෝච්චාරණයක් වගේකුත් කරනවා. නමුත් මේ වැරදුන හේතුව මොකද්ද කියන එක දිහා බලනකොටත් මේ වැරදිවලට වගකිව යුත්තේ කවුද කියන එක ගැන කතා කරනකොට විශාල අඩුවක් ඇත්තටම දකින්න පුළුවන්. කාටද ඇත්තටම වැරදුනේ? දැන් මේ ප්‍රකාශ අපි අද මුහුණ දෙන මේ ආර්ථික අර්බුදය දිහා බලනකොට පැහැදිලිවම ආර්ථික පිළිබඳ තීරණ ගත්ත අය, ඒ ආර්ථික ප්‍රතිපත්ති හදපු ක්‍රියාත්මක කරපු නායකයන් ක්‍රියාත්මක කරපු ආණ්ඩු පිළිබඳ නෙවෙයි විවේචනය තියෙන්නේ. මේ අද තියෙන තත්ත්වය පිළිබඳ වැරද්ද පටවලා තියෙන්නේ මේ අයවැය ප්‍රකාශය තුළම ආපු වචනවලින් නම් කම්මැලි සහන මත යැපෙන ජනතාව මත තමා මේ වරද්ද පටවලා තියෙන්නේ. දැන් මේ කාටද මේ කියන්නේ? මේක දරුවන්ට හරියට ආහාර වේලක් දී ගන්න බැරුව ඉතාමත්ම අමාරු තත්ත්වයකට වැටිලා ඉන්න දෙමාපියන්ට තමන්ගේ ආදායමෙන් ලැබෙන ආදායමෙන් ජීවිතය හරියට කළමනා කරගන්න බැරිකමෙන් රැකියා දෙක තුනක් සමහර විට කරන මේ රටේ පුරවැසියන්ට පවුල නඩත්තු කරන්න අසීමිත අවදානම් වලට මුණ දෙමින් පිටරටවල් වලට යන්න වෙලා තියෙන අපේ රටේ සොහොයුරියන්ට. අපි දැක්කා මේ වෙලාවෙත් ඔමාන් මහිතන ඊයේ මාධ්‍ය ප්‍රකාශ වුණා කොච්චර හැල්ලුවට අපේ කාන්තාවන් පිටරටවල් වල ලක් වෙනවද කියන. මේ ස්ත්‍රීන් ගැන තමයි මේ කම්මැලි සහන මත යැපෙන ජනතාව කියලා මේ විස්තර කරන්නේ. කඩා වැටුණු අධ්‍යාපනයක් නිසා තමන්ගේ අනාගත බලාපොරොත්තු නැති වෙච්ච තරුණ තරුණියන්ටයි මේ කියන්නේ. ඔබේ වැරද්ද නිසා තමයි අද මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ කියලා. ජීවිත කාලයක් තිස්සේ රැකියාවක් කළා, මහන්සි වෙලා වැඩ කළා, තමන්ගේ වැඩිහිටි වයසට පත් වුණාම අඩුම තරමේ තමන්ගේ බෙහෙත් ටික හරියට ලබා ගන්න බැරි වෙච්ච ජනතාවටයි මේ වරද්ද පටවලා තියෙන්නේ. කවුද මෙහෙම කියන්නේ? මෙහෙම කියන්නේ මුළු ජීවිත කාලයක් තුළම අතිශයින්ම ඉහළ වරප්‍රසාදිත ජීවිතයක් ගත කරපු අය තමයි දැන් මේ කියන්නේ. මේ දුක් විඳින මේ අර්බුදයට මුණ දීලා තමන්ගේ එදිනෙදා ජීවිතය ගැටගහගෙන යන්න අසීමිත ලෙස වෙහෙස දරන මේ ජනතාවට තමයි කියන්නේ, ඔබේ වැරැද්ද නිසා තමයි මේ රටේ මේ ආර්ථික අර්බුදය, මේ තත්ත්වය, මේ කඩා වැටීම ඇති වෙලා තියෙන්නේ කියලා. මේ කතාව අනුමත කරන, මේ විදියට මේ විග්‍රහය අනුමත කරන, සාධාරණීකරණය කරන්නේ අසීමිත වරප්‍රසාද ලබන මේ ක්‍රමය තුලින් තමන්ගේ ජීවිත ඉතාමත්ම සුඛෝපභෝගී විදියට අරගෙන යන්න පුළුවන් වෙච්ච හැකියාවක් තියෙන අය තමයි මේ විවේචනය, මේ විග්‍රහය කරන්නේ. අත වශයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කොච්චර නපුරු වෙන්න ඕනේද මේ විදියට මේ ප්‍රශ්නේ මේ විදියට දකින්න නම්? කොච්චර අසංවේදී වෙන්න ඕනේ? කොච්චර මෙහෙම ඇත්තටම හදවතක් තියෙනවද කියන ප්‍රශ්නේත් අපිට තියෙනවා. මොකෝ මේ වෙලාවේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න. ඒ ප්‍රශ්නවලට විග්‍රහයක් ගේනකොට ඒ ජනතාව මතම මේ විදියට මෙහෙම වැරද්ද පටවන්න නම් කොච්චර අසංවේදී වෙන්න ඕනද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරන්න කියලා මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. ඇත්තටම ජනතාවද වරද්දගේ වරද්දද? මේක ඇත්තටම කාගේද? මෙතන මේ ආර්ථික අර්බුදයට මේ වැරද්ද කාගේද කියන එක ගැන යම් කිසි විග්‍රහයක යෙදුනොත් අපි 1978 ඉඳන්ම අයවැය කතා බැලුවම ඒ අයවැය කතාවල පොදු ගුණාංග කීපයක් තියෙනවා. ඒ සියලුම අයවැය තුළ මතු කරන පොදු ප්‍රශ්න කීපයක් තියෙනවා. මොනවද ඒවා? වැඩි වෙන ණය බර, ඉහළ යන විරැකියාව, පාලනය කරගන්න බැරි වෙච්ච උද්ධමනය, අයවැය පරතරය සහ සහනාධාර ක්‍රමයක් ආර්ථික වර්ධනයත් අතර යම්කිසි විදියකට සමබරතාවයක්, බැලන්ස් එකක් තබා ගැනීමට නොහැකි වීම හැම අයවැය ප්‍රකාශයක් තුළම මතු කරන ප්‍රශ්න. ඒවට හේතු හැටියටත් විවිධ අවස්ථාවල විවිධ මුදල් ඇමතිවරු හේතුත් මතු කරනවා. කළමනාකරණය පිළිබඳ ප්‍රශ්න, දූෂණය, නාස්තිය, වැරදි දේශපාලන තීරණ, විශේෂයෙන්ම ආණ්ඩු වෙනස් වෙන මොහොතක මේ හැම මුදල් ඇමති කෙනෙක්ම දීර්ඝ විග්‍රහයක යෙදෙනවා. ඔවුන්ට පෙර හිටපු ආණ්ඩුවේ තිබ්බ දූෂණය, වැරදි දේශපාලන තීරණයක් නිසා කොහොමද මේ තත්ත්වය මතු වුණේ කියන එක විස්තර කරන්න. විසඳුම් බැලුවත් ඉතාමත්ම සමාන ක්‍රම් තියෙන විසඳුම් රාශියක් තමයි මේ හැම කතාවෙම වගේ ඉදිරිපත් වෙන්නේ. බදු ප්‍රතිසංස්කරණ, සහනාධාර සමාජ ආරක්ෂණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම, රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, එහෙම නැත්නම් පෞද්ගලීකරණය කිරීම, මානව සම්පත් දියුණු කිරීම, ඔය පොදු ලක්ෂණ 1978 ඉඳන්ම බැලුවොත් හැම අයවැය ප්‍රකාශයක් තුළම අපිට දකින්න පුළුවන්. හැබැයි කවදාක්වත් මතු කරන්නේ නැති, කතා කරන්නේ නැති, ආමන්ත්‍රණය කරන්නේ නැති ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ කියන්නේ මේ දූෂණ, මේ වැරදි කළමනාකරණය, මේ නාස්තිය, මේ වැරදි ප්‍රතිපත්ති වලට වගකිව යුතු මේ දේශපාලන සංස්කෘතිය කොහොමද වෙනස් කරන්නේ කියන එක කිසිවිටක ආමන්ත්‍රණය කරන්නේ නැති ප්‍රශ්නයක්. හැම අයවැයක් තුරම විශේෂයෙන් ආණ්ඩු වෙනස් වෙන මොහොතවල 1900 උදාහරණයක් හැටියට ගත්තම 1978 94 2015 වගේ විශාල පරිවර්තනයක් ගැන පොරොන්දු දෙනවා. අලුත් ආරම්භයක්, පෙර ආණ්ඩුවල වැරදි ඔක්කොම මතක් කරලා ඒ වැරදි නොකරන විදිය, නිවැරදි කරන අලුත් පාලන ක්‍රමයක් ගැන විශාල පොරොන්දු රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි යථාර්ථය මොකද්ද? ගරු නියෝජ කතානායකතුමනි, මොකද්ද යථාර්ථය වෙලා තියෙන්නේ? වෙනසක් වෙලා නැහැ. මේ මූලික ප්‍රශ්න එහෙමම තියෙනවා. කිසිම වෙනසක් වෙලාත් නැහැ. ඇත්ත වශයෙන්ම අපි මේ තියෙන කොළ, මේ සියලුම සම්පත් නාස්ති කරන්නේ නැතුව ඔය එක මේ අයවැය ලේඛනයක් අරගෙන, ප්‍රකාශයක් අරගෙන නන් ටිකයි දින ටිකයි පොඩ්ඩක් එහෙන් මෙහෙන් වෙනස් කරලා ඉදිරිපත් කරා නම් මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් එන්නේ. මොකෝ එකම කතාව තමයි මේ අවුරුදු ගණනාවක් තිස්සේ කියලා තියෙන්නේ. නැවත වතාවක් අපි බැලුවොත් අපේ මේ පාර මේ අයවැය දිහා බැලුවත් ඔය කතාවම තමයි කියලා තියෙන්නේ. විශාල පරිවර්තනයක් ගැන කතා කරලා තියෙනවා, වෙනසක් අවශ්‍යයි කියලා කතා කරලා තියෙනවා. පහුගිය මේ විවෘත ආර්ථිකයේ අඩුපාඩු ගැනත් කතා කරලා තියෙනවා, සංවෘත ආර්ථිකයත් අඩුපාඩු තියෙනවා කියලා වෙනසක් ගැන කතා කරලා අර තියෙන පැරණි අදහස් ටිකම නැවත වතාවක් ඉදිරිපත් කරලා තියෙන එක තමයි පේන්න තියෙන්නේ. හැබැයි අපි බැලුවොත් ඇත්තටම අද ජනතාව මුණ දෙන ප්‍රශ්න මොනවාද, සහ මේ අයවැය තුලින් ඒ ප්‍රශ්න වලට මොන වගේ විසඳුම්ද ලැබිලා තියෙන්නේ කියලා පොඩ්ඩක් අපි කල්පනා කරොත්, ගමු අධ්‍යාපන ක්ෂේත්‍රය. අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන් කළ තියෙන මුදලුත්, දීලා තියෙන යෝජනා එක්කත් අද ජනතාව මුණ දෙන ප්‍රශ්නත් අතර මොකද්ද තියෙන සම්බන්ධය? අපි දන්නවා පහුගිය අවුරුදු දෙකහමාර තුන ඇතුළත අධ්‍යාපනයේ විශාල කඩාවැටීමක් තියෙනවා. අධ්‍යාපන දරුවන්ගේ අධ්‍යාපන අහිවිවීම කෝවිඩ් නිසාත්, ආර්ථික අර්බුදය නිසාත් විශාල ප්‍රශ්නයක්. නමුත් ඒ ප්‍රශ්නයට අපිට අවශ්‍ය වෙනවා අර සාම්ප්‍රදායිකව කරන අධ්‍යාපනයට කරන දේවල් වලට අමතරව ඒ සුවිශේෂී තත්වයට කොහොමද අපි මේ අයවැය තුල ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. දැන් කොහොමද අර අධ්‍යාපනය අහිමි වෙච්ච, අවුරුදු දෙකහමාරක අධ්‍යාපනය අහිමි වෙච්ච ඒ දරුවන්ට ඒ පැන නැගිලා තියෙන අර්බුදයට මොන වගේ විසඳුම්ද මේ අයවැය තුලින් ලැබිලා තියෙන්නේ? විසඳුම් නැහැ. දැන් අත වශයෙන්ම යෝජනා කරලා තියෙනවා අලුත් වෛද්‍ය පීඨයක්. ඉතාමත්ම හොඳයි අලුත් වෛද්‍ය පීඨය. වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම හොඳ දෙයක්. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට අලුත් පීඨයක් එකතු කළා තියෙනවා. පොඩ්ඩක් හොයලා බලලා තියෙනවද තියෙන වෛද්‍ය විද්‍යාල වෛද්‍ය පීඨවල ප්‍රශ්න ගැන? අලුතෙන් ආරම්භ වෙච්ච සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ක්‍රියාත්මක වෙන්න තියෙන ප්‍රශ්න පිළිබඳ
කරුවන්තිතුමේ තව මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. මොනවද අරගෙන තියෙන තීරණ? සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තත් අද වෙනකොට වෛද්‍යවරුන් හෙදියන් රට හැරදාලා යන යුගයක මොනවද ඇවිල්ලා තියෙන යෝජනා? ගෙවන වාට්ටු රජයේ රෝහල්වල හඳුන්වා දීම. ඕකද විසඳුම? එතකොට ආහාර සුරක්ෂිත පාවිතාවය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ළමුන්ට මන්ද පෝෂණය පිළිබඳ බරපතල ප්‍රශ්න තියෙනවා. මුදල් වෙන් කළා තියෙනවා. නමුත් ප්‍රමාණවත්ද? මොකෝ අද දවසේ කොහොමද අපි තෝරගන්නේ මොන දරුවාටද මේක අවශ්‍ය, මොන දරුවාටද අවශ්‍ය නැත්තේ කියලා? ඒ නිර්ණායක අලුතින් හොයාගන්න මොනවද අපි කළා තියෙන, මොනවද යෝජනා වෙන මැදිහත් වීම? මේ අර්බුදේ, මේ ආර්ථික අර්බුදේ විශාලම බරක් අදින්නේ මේ රටේ ස්ත්‍රීන්. මේ රටේ මෙච්චර කාලයක් යම් කිසි විදියකට මේ ආර්ථික මේ ණය බර ගෙවන්න මුදල් හොයාගෙන තියෙන මේ රටේ ස්ත්‍රීන්. ඒ බර අඩු කිරීමට මොනවද අරගෙන තියෙන තීරණ? මොකද්ද තියෙන්නේ ස්ත්‍රීන්ට යෝජනා වෙන අලුත් මැදිහත්වීම්? ස්ත්‍රී තරුණියන් ව්‍යවසායකයට පත්කිරීමද මේ අර්බුදයට ස්ත්‍රීන්ට දෙන විසඳුම? අපි වැඩිහිටියන්ට තියෙන සමාජ ආරක්ෂණ ගැටවලට අපි ඔවුන්වත් ව්‍යවසායකයන් කරන එකද මේ ආණ්ඩුව යෝජනා කරන විසඳුම? කොහොමද මොන පැතිවලින්ද මේ අය වැය අද මේ ජනතාව අද මේ රටේ මිනිස්සුන් මූණ දෙන එදිනෙන මූණ දෙන ප්‍රශ්නවලට කොහෙන්ද මේ අයවැය මොන විදිය මැදිහත් වීමක්ද කරලා තියෙන කියන එක විශාල ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම මේ අයවැය ප්‍රකාශනය තුලින් මේ අයවැය තුලින් අපිට මතක් කරලා දෙන්නේ මේ අයවැය කියන දේවල් කොච්චර අවැදගත්ද කියන එක. මොකද අපි සියලු දෙනාම දන්නවා මේ රටේ තීරණ ගන්නේ මේ අයවැය අනුව නෙවෙයි. මේ ප්‍රතිපත්ති හැදෙන්නේ අයවැය මෙතන කතා කරන දේවල් අනුව නෙවෙයි. මෙතනින් එහා මෙතනින් පිට තීරණ ගන්නේ මෙතන ඇවිල්ලා අර සම්ප්‍රදායනුකූලව මේවා සිද්ධ වෙනවා. දේවල් සිද්ධ වෙන්නේ වෙන තැනකින්. ජනාධිපති මොනවා කිව්වත් මේ IMF එකේ සතුටු කරන්න ඉදිරිපත් කරලා තියෙන යම් කිසි දෙයක්. නමුත් ඇත්තටම ක්‍රියාත්මක වෙන දේවල් තීරණය වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ මෙතනින් බැහැරව කියන එක ඉතාමත්ම පැහැදිලි. මේක ඇත්තටම නාට්‍යයක්. අපි අවුරුදු ගාණක් කරන නාට්‍යයක්. අපි අවාසනාවකට අපි සියලු දෙනාත් මේ නාට්‍යයේ නළු නිළියන් බවට පත් වෙලා තියෙන එකක් තමයි සිද්ධ වෙන්නේ. මේ නාට්‍ය තුලින් රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියන එක ඉතාමත්ම පැහැදිලි. රටේ ප්‍රශ්න විසඳන්න නම් මේ තියෙන මේ දේශපාලන සංස්කෘතියත් මෙච්චර කාලයක් රට පාලනය කරපු අයගේ තිබ්බ උද්දච්චකමත් අසංවේදී බවත් වෙනස් නොවන තාක්කල් අපි මේ නාට්‍ය හැම වසරකම ප්‍රදර්ශනය කරමින් රටේ ජනතාව තව තවත් දුකට අද දමමින් ඉන්න තැන ඉන්න එකක් තමයි සිද්ධ වෙන්නේ. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. කරු හෙටපාවම
විනාඩියක් දෙන්න. මොකද මේ අධිකරණ අමාත්‍යතුමාත් ඉන්න නිසා දැන් මේ දවස්වල මාධ්‍යයේ මම හිතන්නේ ඊයේ ඉඳලා මාධ්‍යයේ යනවා බොහොම තදබල විදිහට අර සංචාරක වීසා වලින් අරගෙන ගිහිල්ලා ගෑන් ළමයි වගේක් ඔමාන් වලට ගෙනිල්ලා ඒ ඔමාන් වලට ගිය අය වෙච්ච දෙයක් නැහැ කියන එක. මේක විශාල ප්‍රශ්නයක්. අපිට දිගින් දිගටම අහන්න ලැබෙනවා දැන් විදේශ රටවල් වලට මේ වගේ ගෙනියනවා සංචාරක වීසා හරහා ඩුබායි සහ අනිත් රටවල් ටිකට ගෙනිහිල්ලා එක එක තැන් වලට ගෙනිහිල්ලා මේ අය බිස්නස් කරනවා ව්‍යාපාර කරනවා කියලා තමයි කියන්නේ. මේක අපේ ගෑන් ළමයි විකුණලා. මේක විශාල ප්‍රශ්නයක් මේ රටේ දැනට. ඒ නිසා ඔබතුමා දැන් මේ හදිස්සිය කියපුවා ඔබතුමාට උත්තරයක් දෙන්න බෑ කියන එක අපි දන්නවා. නමුත් අද මේ දැන් වෙලාව අරගත්තේ වෙන කාරණාවක් නිසා නෙමෙයි. මේක දිගින් දිගට ගියොත් තව දින කීපයක් ගියොත් මොන වගේ තත්යකට පත් වෙයි දන්නේ නැහැ. හදිස්සියේ මේක හොයලා බලන්න කියන එක තමයි විශේෂයෙන් මිල්ලිමක් කරන්නේ. මොකද මේක භයානක සිද්ධියක්.
බවන්සිතේ ගරු කාවින්ද බන්තවත් ඒ කාරණේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ කාරණාවම තමයි විශේෂයෙන්ම මේ කාන්තාවන් 12ක් අරගෙන ගිහිල්ලා තියෙන්නේ අබුඩාබි වලට. එයින් ඕමානෙට ගිහිල්ලා ඕමානේ ප්‍රසිද්ධියේ මේ අය ඔක්ෂන් කරලා තියෙනවා උත්සවයකදී. ඊට පස්සේ මේ අයව මම හිතන්නේ ගණිකා වෘත්තියට අරන් ගියා කියන තමයි. එහෙම නැත්නම් සෙක්ස් ට්‍රැෆිකින් වලට අරන් ගියා කියන එක තමයි සිරස මාධ්‍ය ජාලාවේ පළ වෙලා තිබුණේ. ඉතින් මේ කාගේ හරි අපේ රටේ ඉන්න අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නැගණියක් වෙන්න පුළුවන්. කරුණාකරලා රජයේ අවධානය යොමු කරලා මේකට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා පිල්ලීමක්
කරනවා. ගරු අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වගේ තොරතුරු රාශියක් මමත් මාධ්‍ය හරහා දැක්කා. අපි කාලයක් ඉඳලා නිරන්තරයෙන්ම විදේශ රැකියා අමාත්‍යංශයට අවධානය යොමු කරලා තියෙනවා. සමහර රැකියා ඒජන්තවරු කිසිදු ප්‍රමිතියකින් තොරව නීති ගරුකමකින් තොරව මේ වගේ කූට ව්‍යාජ කටයුතුල යෙදෙන බවට තොරතුරු රාශියක් දීර්ඝ කාලයක් තිස්සේ වරින් වර ලැබිලා තියෙනවා. මම මේ පිළිබඳව අවධානය යොමු කරන්නම් ගරු ඇමතිතුමාට සහ අමාත්‍ය මණ්ඩලයට මේ පිළිබඳව යම් තීරණයක් අපි අරගෙන ඔබතුමාලට දැනුම් දෙන්න.
බොහොමින් සිතේ ඔබතුමාට. කරු කනකෙහි රත්නත්ව ඔබතුමාට මිනිත්තු 14ක කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ප්‍රථමයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද දෙවන වර කියමේ විවාදයට සම්බන්ධ වෙලා අපි පසුගිය දවස්වලදී අහන්න ලැබුණේ විපක්ෂය ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීතුමන්ලාගෙන් බහුතරයක් අපේ පහුගිය අවුරුදු 75 නිදහසෙන් පස්සේ කාලවකවානුව තුළදී අපේ රටේ හරියාකාරයෙන් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරේ නැති එක ගැනයි, ආර්ථික ප්‍රතිපත්තිය ඒ ක්‍රියාත්මක කරපු හැම එකක්ම ෆේල් කියන එකයි පිළිබඳව තමයි අහන්න ලැබුණේ. නමුත් අපි සඳහන් කරන්න ඕනේ කාරණාවක් තියෙනවා. ඒක තමයි සමහරක් ඒවා වැරදින්න ඇති. නමුත් අපේ විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය ගැන, නිදහස් සෞඛ්‍ය ගැන අපි සඳහන් කරොත් එහෙම ඒ සියල්ලක්දී අපි ලෝකයේ අනිත් රටවල් සමග කරට කර ඉන්නවා කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඒ නිසා මේ අවස්ථාව වෙනකොට ඇත්තටම රටේ මේ කාල වකවානුව තුළදී හරියාකාරයෙන් එක ප්‍රතිපත්තියක් නැති එක මේකට හේතුව වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට රජයට ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. මේක ආර්ථික ප්‍රතිපත්තිය පමණක් නැමේ හැම ප්‍රතිපත්තියක්ම. විදේශ ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්, අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. ඉතින් මේ සියල්ලක් ස්ථිර මේ අවස්ථාවේදීවත්, දැන් මේ අවස්ථාවේ අභියෝගාත්මක අවස්ථාවකදී අපි හිතන්නේ සියලුම පාර්ලිමේන්තු නියෝජිතයන් හැටියට අපි සියලු දෙනා සම්බන්ධ වෙලා මේක ඉදිරි අනාගතය වෙනුවෙන් අපි ස්ථිර ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න හැම දෙයකින්ම හැකියාව ලැබේ කියලා බලාපොරොත්තු තියෙනවා. ඉතින් අද මම දන්නවා IMF එකට පහුගිය ආණ්ඩුව ගිය නැහැ කියන චෝදනාව විරුද්ධ පක්ෂය විසින් බොහෝ වෙලාවට ඉදිරිපත් කරා. නමුත් අද කියනවා මේක IMF අයවැයක් කියලා. ඉතින් මේකේ අපිට IMF එකෙන් ඉදිරිපත් කරලා තියෙන ප්‍රධාන කරුණු ගැන කිව්වොත් එහෙම දේශපාලන සාවරත්වය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ඒ වගේම ආයතන මේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, ඒ වගේම බදු වැඩි කරලා රජයට ආදායම වැඩි කරගන්න කියන එක. ඉතින් එවැනි මම හිතන්නේ වැඩපිළිවෙලක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම මම හිතන්නේ ස්ථිර රජයේ ප්‍රතිපත්තියක් හැටියට යන්න පුළුවන්. ඒකට කවුරුත් විරුද්ධ වෙන්න අවශ්‍යතාවයක් නැහැ මම හිතන්නේ. මේක IMF අයවැයක්ද, එහෙම නැත්නම් වෙන කාගේ හරි අයවැයක්ද කියන එක නෙමෙයි. අද රටේ තියෙන තත්වයට අපි මුහුණ දෙන්නේ කොහොමද කියන එක, අපි රටේ මේ අපේ ජනතාව මුහුණ දීලා තියෙන තත්වයෙන් මුදවගන්නේ කොහොමද කියන එක තමයි අද තීරණය කරන්න තියෙන්නේ, ක්‍රියාවට නගවන්න තියෙන්නේ. එහෙම නැතුව පහුගිය අවුරුදු 75ට බැන බැන ඉන්න එක නෙමෙයි. අද මේ ඊයේ දිනේදී ජීවිස්ස සමුළු අවසන් වෙලා තිබුණා. ඉතින් මේකේ ඒ ඩෙක්ලරේෂන් එක මට ලැබුණා. ඉතින් මේකේ මම මේක ඉංග්‍රීසියෙන් මේ කියවනවා. විශේෂයෙන්ම අපේ රටටත් ඒ පිළිබඳව වැදගත් වෙන කාරණාවක් අපිත් ඉල්ලීම් කරලා තියෙනවා. ඉතින් මේකේ මම ඉංග්‍රීසියෙන් මේ ටික ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා, කියවන්න බලාපොරොත්තු වෙනවා. G20 Bali Leaders Declaration. Big point 33. We are committed to support all vulnerable countries to recover together, recover strong. We welcome pledges amounting to $81.6 billion through the voluntary channeling of special drawings right or equivalent contributions. A call for further pledges from all willing and able countries to meet the total global ambition of $100 billion of voluntary contributions for countries most in need. We welcome the operationalization of resilience or sustainability trust to help eligible low-income countries, small states, and vulnerable middle-income countries address long-term structural changes that pose microeconomic risks, including those stemming from pandemic and climate change. We are concerned about the deterioration debt situation in some vulnerable middle income countries. This could be addressed by multilateral coordination that involves all officials and private bilateral creditors to take swift action to respond to their request for debt treatments. We stress the importance of private creditors and other official bilateral creditors to commit to provide debt treatments on terms at least as favorable to ensure fair burden sharing in line with the comparability of treatment principles. ඉතින් මේකේ G20 සමුළුවේදීත් අපේ රට ඒ ඉල්ලීම් කරලා තියෙන සහයෝගය ලබා දීම සඳහා ඒගොල්ලන් අද සැදී පැහැදී ඉන්නවා. ඉතින් අපේ තියෙන මේ තත්ත්වය තුලදී අපිට විශේෂයෙන්ම ඒ සහයෝගය ලබා ගන්න අපිට අද මොන ආයතනයේද මොන කණ්ඩායමද කියන එක නෙමෙයි ඒ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් අපි මේක බලද්දි මේ අයවැය ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ මේක කෙටි කාලීන වාසි ලබා ගන්න පුළුවන් අයවැයක් මම දකින්නෙත් නෑ මේක මැජික් අයවැයක්ද එහෙම නැත්නම් මේක ජනප්‍රිය අයවැයක් නොවන අයවැයක් වෙන්න පුළුවන් මේක දේශපාලන එහෙම නැත්නම් මැතිවරණයක් ජයග්‍රහණයක් කරන්න බලාපොරොත්තු අයවැයක් නෙමෙයි නමුත් මේ රටේ බහුතරයක් ජනතාව අද පවුල් 38 ලක්ෂයක බල අවශ්‍යතාවය වෙලා තියෙන්නේ ඒ තමන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය කරන ආහාර ටික ලබා ගන්න තමන්ට සහනයන් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වර්ෂය තුලදී ලබන වර්ෂය තුලදී අපේ බලාපොරොත්තු අපේ ප්‍රාර්ථනාව අපේ එකම ප්‍රාර්ථනාව විය යුත්තේ අපේ මේ රටේ ඉන්න බහුතරයක් වූ 60%ක් පමණ වූ ජනතාවට ඒ අවශ්‍ය කරන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම කටයුතු කිරීමයි. ඉතින් ඒක තමයි මේකේ වැදගත් වෙන්නේ මම හිතන්නේ මේ අයවැය තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඒ සහනාධාර ලබා දීම සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන පසුගිය වර්ෂ කිහිපයටත් වඩා මුදල් වෙන් කරලා තියෙනවා. ඒ ලබා දීලා තියෙන්නේ අපි එක පැත්තකින් බදු ගහලා 20%කින් පමණ බදු ලබා ගන්නවා වගේම අනිත් පැත්තෙන් මේ රටේ සාමාන්‍ය ජනතාව මධ්‍යම පන්තියේ ජනතාව 80%ක් පමණ 75%කට වඩා වැඩි ජනතාවකට ඒ සහනයන් ලබා දීලා අපි ඒ ජීවත් වෙන්න සහන තුලින් ලබා දෙන්න හැකියාව ලැබෙයි කියන බලාපොරොත්තු ඇතුව. ඉතින් ඇත්තටම අපි මේ බදු ප්‍රතිපත්තිය ඇත්තටම වෙනස් කිරීම ඉතාමත් වැදගත් කාරණාවක් හැටියටයි අපි දකින්නේ. ඒ වගේම මේව අයවැය තුලදී විශේෂයෙන්ම ප්‍රධානතම කාරණා තුල තියෙනවා මේ රටේ ඩිජිටල්කරණය පිළිබඳව. අපේ රට ඩිජිටල්කරණය පිළිබඳව. ඉතින් අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. අපේ රටේ අපි බැලුවොත් එහෙම අපි අධ්‍යාපනයේට මුදල් වෙන් කළා තියෙනවා සෑම වර්ෂයකම. අපි අධ්‍යාපනය සඳහා මේ පහුගිය අවුරුදු 75 තුලදීම විද්‍යාස අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අඩු වැඩි වශයෙන් ලබා දීලා ඒ සම්කීර්ණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අද අපේ මේ ආසියානු කලාපේ අපි සාක්ෂරතාවයෙන් ඉතාමත් ඉහළින් ඉන්නේ. තරුණ කාන්තා සාක්ෂරතාවයේ 99%ට වඩා වැඩි. ඉතින් ඒ නිසා අපේ අධ්‍යාපනයට සෞඛ්‍යයට මුදල් වෙන් කළා තියෙනවා වගේම අපි තාක්ෂණය සඳහා අද මුදල් වෙන් කර යුතුයි. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් මුදල් අපි වෙන් කර යුතුයි. ඒ වෙනුවෙන් තමයි අපි වැදගත් කාරණාවන් හැටියට ඉදිරියට කටයුතු කරන්න ඕනේ කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඉතින් අපි විශේෂයෙන්ම මගේ අමාත්‍යාංශය යටතේ විශාල වැඩ කොටසක් සඳහා විශේෂයෙන්ම ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක ඉදිරිපත් දැනටමත් පාර්ලිමේන්තුවේ ඒක අනුමත වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ලබන වර්ෂයේ ඒ 90 ලබන වර්ෂයේදී සැප්තැම්බර් මාසයේ වෙනකොට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඊළඟට අර ඉලෙක්ට්‍රොනික පේමන්ට් සියලුම 2024 වෙනකොට සෑම ආයතනයකම රජයේ ආයතනයකම ඒක අනිවාර්ය කිරීම ඉතාමත් වැදගත්. දැන් අපි පසුගිය කාලේ මේ පාර්ලිමේන්තුව අපි සියලු දෙනාම අනුමත කරලා තියෙනවා ඉලෙක්ට්‍රොනික සිග්නේචර් එක. නමුත් අද වෙනකන් ඒක හරියාකාරයෙන් පාවිච්චි කරන්නේ නැහැ. ඒක අවශ්‍යතාවය තියෙනවා. ඒකේ මුදල් අපේ රටට එන්න තියෙන මුදල් මේ රටෙන් යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි ආකාරයේ වැඩපිළිවෙල රාශියක් මේ ඩිජිටල් කරණය තුලින් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් අර QR කෝඩ් එක මේ ඉන්ධන වලට ලබා දුන්නා වගේම ප්‍රවාහනයේ සඳහා වෙනම QR කෝඩ් එකක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි මේ දවස්වල ප්‍රධාන වශයෙන්ම මේ අයවැයදී කතා කරන කාරණාවක් තමයි මේ ආයතන විකිණීම. ආයතන එහෙම නැත්නම් ප්‍රතිව්‍යුහගත කිරීම. ඉතින් අපි පෞද්ගලිකවම සමහරක් අවස්ථාවන් වලදී වඩා විරුද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ තියෙන අවස්ථාවේ හැටියට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට තව මාස 3-4ක්වත් හරියට දුවන්න ඔපරේෂන් එක ගෙනියන්න පුළුවන් වේද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක නිසා ඒක මම හිතන්නේ ප්‍රධාන වශයෙන්ම දැම්මම කරේ නැත්නම් තව ටික කාලෙකින් ඒක සඳහා කවුරුත් ආයෝජකයෙකුත් එන්නේ නැහැ. නමුත් අපි විශේෂයෙන් ඉල්ලීම කරනවා අර කෑලි කඩලා විකුණන්න බෑ. කෑලි කඩලා විකුණන්න මේ මේ ආයෝජනේ රටේට ගැළපෙන ආකාරයෙන් ආයෝජනයක් කර යුතුයි කියලා. ඊළඟට මේ තව ප්‍රධානම කාරණාව තමයි මේ ටෙලිකොම් එක විකුණන එක ගැන. ඉතින් මේක ඇත්තරම දැනට 100%ක් මේක විකුණනවා කියන තැනකට අවිල්ල නැහැ. මේක ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් සඳහන් කරනවා පසුගිය වර්ෂයේ ලබාගත් ලාභය. ඔව් ලාභයක් ලබා ගත්තා තමයි. අපි කරුණු කිහිපයක් දිහා බලන්න ඕනේ. දැන් මේක ඉතිහාසයේ දිහා බැලුවාම SLT ආයතනයේ තිබිලා 2000 වසරේ වගේ NTT ආයතනයට ලබා දීලා තියෙනවා. මේ ඒ ආයතනයට ජපාන් ආයතනයට ලබා දුන්නන් පස්සේ තමයි අපේ රටේ මේ නිකන් දුරකථන ටික ලබා ගන්න අපිට දුරකථන ටික ලබා ගන්න පුළුවන් උනේ. ඊළඟට POTV වැනි ආයතන ඒ කාලය තුලදී හොඳ ආයෝජනයක් කරා. ඒ ආයෝජන කරලා ඒ තත්වයට ඒ ජාත්‍යන්තර තත්වයට පත් කරා. අද මේ පෞද්ගලික ආයතන තියෙන තත්වයට පත් කරා. ඊළඟට 2008 දී ඒ NTT කියන සමාගමයි රජයයි සමග ඒකට මේ එක කණ්ඩායමක් හැටියට තමයි ඒක කොටස් තිබුණේ. ඒ කොටස් ටිකෙන් විකුණලා මැක්සිස් කියන මැක්සිස් ටෙලිකෝ එක මැලේසියානු සමාගමකට 45%කුත් රජයට 49%කුත් ලබා ගත්තා. ඒක අනිත් ඒවා ටික ඕපන් මාකට් එකේ තියෙන. ඉතින් ඒක ලබා දීලා තියෙනවා පරිපාලනය රජය තියාගත්තා. ඉතින් මේක සමහරක් වෙලාවට මේක අපේ වරදක් හැකි වෙලා වරදක් වෙන්න ඇති සමහරක් වෙලාවට ඒක තියාගත් එකෙන්. ඉතින් ඒකේදී පසුගිය කාල වකවානුව තුළ දැන් ගිය අවුරුද්දේ ලාභය කියනවා. නමුත් අපි සංසන්දනය කරන්න ඕනේ ලෝකයේ මේ තාක්ෂණය කියන එක අවුරුද්දෙන් දෙකෙන් වෙනස් වෙනවා. අපි අවුරුදු පහකට අවශ්‍ය කරන තාක්ෂණය සඳහා ආයෝජනය කරන්නේ නැත්නම් ඒක ලාලාභ වෙන්න පුළුවන්. පෞද්ගලික ආයතනයක් මේ අපේ ටෙලිකොම් එහෙම නැත්නම් මොබිටෙල් ආයතනය වගේ දෙගුණයක් ඒගොල්ලන්ගේ කස්ටමර්ස්ලා ඉන්න පෞද්ගලික ආයතනයක් අලාභ ලබනවා. නමුත් අපේ එක ලාභ ලබන්නයි ඒකේ හේතුවක් තියෙනවා. ඉතින් මේ වගේ කාරණා කීපයක් තියෙනවා. අපි බලන්න ඕනේ මේ වර්ෂය නෙමෙයි මේ පසුගිය වර්ෂය නෙමෙයි මේ වර්ෂයේ ලබන වර්ෂයේ ඉදිරි තව විනාඩි 3කින් අවසන් කරන ඉදිරි වර්ෂ 3 එහෙම නැත්නම් 5 වෙනකම් අපි හරි ෆයිනෑන්ෂල් මේ සැලස්මක් තියාගන්න ඕනේ. ඒ සැලැස්ම තුළින් තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මේකේ තියෙන ඉදිරි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක. දැන් මේ SLT ආයතනය අද වෙනකොට බිලියන 9 විතරක් බිලියන 30 බිලියන 36ක් පමණ තියෙනවා. ඒක වෙනත් ජාත්‍යන්තරයේ තියෙන ණය නැතුව පමණ බිලියන 35ක් පමණ ණය තියෙනවා. ඉතින් මේවා අපි ඉදිරියට ගෙන යන්නේ කොහොමද? ඉදිරියේදී ආයෝජන අවශ්‍යතාවය තියෙනවා. නැත්තම් මොබිටෙල් එහෙම නැත්තම් ටෙලිකොමියුනිකේෂන් එහෙම නැත්තම් IT ආයතන අපි පවත්වාගෙන යනවා නම් ඒ සඳහා ලොකු ආයෝජනයක් අවශ්‍යයි. ඒ ආයෝජනය කරන්න අපිට හැකියාව තියෙනවද කියන එක පිළිබඳව හොයලා බලන්න ඕනේ. ඉතින් මේකෙදී උපරිමයේ 49%ම අපි පෞද්ගලීකරණය කරන්න ගියොත් ඒක එතන වැදගත් වෙනවා. විශේෂයෙන් මෙතනදී මම හිතන්නේ බහුතරයක් මේ විපක්ෂයේ මන්ත්‍රීවරුත් සඳහන් කරා මේ ටෙලිකොම් ආයතනය විකුණද්දී අපේ රජයට විශාල අභියෝගයක් වෙයි කියලා මේ ආරක්ෂාව අතින්. ඉතින් මේකේ ඇත්තට නැවත වතාවක් කියන්න සඳහන් කරන්න ඕනේ හරි ආකාරයෙන් අපේ දැනට තීන්දුවක් මේක 100%ක් විකුණන පිළිබඳවත් එහෙම නැත්නම් ව්‍යුහගත ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳව හරි 100%ක් සැලැස්ම දැනටමත් ක්‍රියාත්මක කරලා නැහැ. නමුත් ඒ කෙසේ වෙතත් එහෙම අපි කොටස් විකුණනවා වුණත් අපිට තියාගන්න හැකියාවක් තියෙන අපේ ජාතික ආරක්ෂාවට. එතකොට ජාතික රජයට වැදගත් වන අංශ ඒ වගේම නියාමනය කරන අංශ ඒ වගේම ඒ අර බේස් කරලා තියෙන සිප් මේවා ටික ඊට පස්සේ රෙගුලේට් කරන නියාමනය කරන බොඩිස් ඒ වගේම අනෙකුත් අර විශේෂයෙන්ම මම දැක්ක ඊයේ මන්ත්‍රීතුමෙක් අපේ සදාහන් කරා අර මරයින් ෆයිබර් කේබල් ටිකක් ලබා දෙන්න වෙනවා කියලා. ඒක ජාතික ආරක්ෂාවට මේ වැදගත් වෙනවා කියලා. ඒක ඇත්තටම වැදගත්. නමුත්
කාලය අවසන්
මේ සමාගම යටතේ විශාල සමාගම් රාශියක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේක මේ රටටත් ගැළපෙන රටටත් ලාභයක් එන ආකාරයෙන් ඒ වගේම අනිත් පැත්තෙන් මේක ඉදිරි ආයෝජන කරලා අනිත් ලෝකේ අනිත් රටවල් වල ටෙලිකොම් ආයතනත් සමග තරඟකාරීත්වය ඇති කරන්න පුළුවන් ආයෝජනයක් ගෙනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඊට අමතරව ඉතින් අපේ මේ බලාපොරොත්තුව මේ එක පැත්තකින් අපි අපේ රටේ විශාල ගැටලුවක් වුණ පහුගිය කාලෙදී අපිට තිබ්බේ අපිට අපේ රටේ ආයෝජන තිබුණ නැහැ කියලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ආයෝජකයෝ බලා ඉන්නවා නම් අපේ රටට ඒ අවස්ථාව ලබා දීමත් වැදගත් කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරමින් ඒ අවස්ථාව ලබා දීම පිළිබඳව මා ස්තුතිවන්ත
වෙනවා. පවෙන් සිතේ ගරු වෙනතුනේ. ඊළඟට කර මුජිබර් රහමාන් මැත්තම අපතමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
හරි 13ක්.
ඔව්.
15ක්. ගරු නියෝජක
කතානායකතුමනි. හරිනි අවරසූරි මැතිණිය මූලාසනයේ.
ගරු සභාපතිතුමනි තුමියනි අද 2023
අයවැය
අවස්ථාවේදී මේ අපේ මේ G20 ඩික්ලරේෂන් එක මම සභාගත කරනවා.
හරි බොහොම
ස්තුතියි. මූලාසනුරුඩ මන්ත්‍රීතුමියනි අද 2023 අයවැය කතාවේ අවස්ථාවේදී විශේෂයෙන්ම ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා හැටියට මේ අයවැය ඉදිරිපත් කිරීම හා අයවැය කීමීම තුළදී අපිට පේනවා එතුමා අපි දන්නේ නැහැ හිතාමතාම අසත්‍ය කාරණා කීපයක් එතුමාගේ කතාවේදී කියුණා. අපිට පෙර කතා කරපු ගම්පා දිස්ත්‍රික්කයේ අපිත් එක්ක පළාත් සභාවේ හිටපු අජිත් රාජපක්ෂ මන්ත්‍රීතුමා මම හිතන්නේ එතුමා තමයි මේ ආණ්ඩුවේ පැත්තේ මේ මහ පොළවේ තිබෙන යථාර්ථය ගැන එතුමා කතා කරා. එතුමා ලොකු අඳෝනාවක් කරා එතුමාගේ හිතවල තියෙන වේදනාව ගැන එතුමා කිව්වා. මේ ආණ්ඩුව හදනකොට එතුමාලා තිබුණ බලාපොරොත්තු ජනතාවට දීපු බලාපොරොත්තු අද ජනතාවට එතුමාලාගේ පැත්තෙන් කිසිම දෙයක් කරගන්න බැරුව ඉතාම අසරණ භාවයට පත් වෙලා ඉන්නවයි කියන එක එතුමාගේ මං හිතන්නේ හෘද සාක්ෂියට එකඟව මං හිතන්නේ ආණ්ඩුවේ පැත්තෙන් කතා කරපු මන්ත්‍රීවරයෙක් කියලා අපිට කියන්න පුළුවන්. ඇත්තට මේ මන්ත්‍රීතුමා මේ මහ පොළවේ තිබෙන යථාර්ථය දැනගෙන කතා කිරීම ගැනම අපි එතුමාට ආණ්ඩු පක්ෂයේ හිටියත් එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද එතුමා තේරුම් අරන් තියෙනවා මේ රටේ ජනතාවගේ හද ගැස්ම. ගරු සභාපතිතුමියනි විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අයවැය කතාවේදී ඒ ආරම්භ කරන පළවෙනි පිටුවේ එතුමා කියනවා පසුගිය කාලය තුළ අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා උද්ධමනය යම් ප්‍රමාණයකින් පාලනය කරගන්න පුළුවන් වුණා. ඒ වගේම රුපියල ශක්තිමත් වෙමින් පවතිනවායි කියලා එතුමා කියනවා. මේ කියන්නේ පළවෙනි පිටුවේ 3 වෙනි ඡේදය. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් රුපියල 369 තිබුණා මාස ගණනාවක් අද වෙනකොට රුපියල 371කට ඇවිල්ලා තිබෙනවා. දැන් ජනාධිපතිතුමා කියනවා මේක ශක්තිමත් වෙනවා කියලා. ගරු සභාපතිතුමියනි ඒක ඊටාම අසත්‍ය ප්‍රකාශයක්. මොකද රුපියල ශක්තිමත් වෙලා නැහැ. රුපියල එන්න බාල්දු වීගෙන යන තත්ත්වයක් අපිට ලෝකේ දකින්න තිබෙනවා. විශේෂයෙන්ම අපි බැලුවොත් එහෙම ඇමරිකාවේ තිබෙන ෆෙඩරල් රිසර්ව් එක පෞගිය මාස 6 තුල එහෙම නැත්නම් ඇමරිකානු මධ්‍යම බැංකුව විශාල ලෙස පොලි අනුපාතය වැඩි කළා. ඒ පොලි අනුපාතය වැඩි කිරීම තුලම අපි දැක්කා ඩොලර් විශාල වශයෙන් ඇමරිකාවට ගලා ගියා. ඒ ඇමරිකාවට ගලා යාමත් එක්කම රෝකේ තිබෙන ඉතාම ශක්තිමත් මුදල් ඒකක කඩා වැටෙන්න පටන් ගත්තා. යුරෝ එක කඩා වැටුණා, පවුම කඩා වැටුණා, ඉන්දියානු රුපියල කඩා වැටුණා. එහෙම කඩා වැටිලා තිබිද්දී ඒ ශක්තිමත් ආර්ථිකයන් තිබෙන රටවල් වල ආර්ථිකයන් තිබෙන මුදල් ඒකක පවා ෂේවීමට ලක්වීම තුල මම දන්නේ නැහැ ජනාධිපතිතුමා කොහොමද කියන්නේ රුපියල ශක්තිමත් වුණායි කියලා. රුක්තිමල් ශක්තිමත් වෙලා නැහැ ගරු සභාපතිතුමියනි. වෙලා තියෙන එකම දේ තමයි රුපියල බලහත්කාරයෙන් මහ බැංකුව අද එදා අජිත් නිවාඩ් කබ්‍රාල්ලා රඳවගෙන හිටියා වගේ රුපියල තවම රඳවගෙන තියාගෙන ඉන්නවා. ඒ තියාගෙන හින්දා ඉන්න තමයි රුපියල 371 ඔය තියෙන්නේ. රුපියල පා වෙන්න ඇරියානම් ඕක යනවා 450ට. එහෙනම් පා වෙන්න අරින්න විදියක් නැහැ ආණ්ඩුවට. ඒ අරින්න බැරි හින්දා බලහත්කාරයෙන් එදා අජිත් නිවාඩ් කබ්‍රාල්ලා ඒ කරපු ප්‍රතිපත්තිය නැවත ක්‍රියාත්මක කරගෙන ඉන්නවා. ඇයි ඒ? ඩොලර් නැති හින්දා. ඒක තමයි ඇත්ත කතාව. ඩොලර් සංචිතයේ නැති හින්දා, ඩොලර් ඉන්නේ නැති හින්දා, ආණ්ඩුව බලාපොරොත්තු වෙන ප්‍රමාණය ඩොලර් ලැබෙන්නේ නැති හින්දා බලහත්කාරයෙන් රුපියල රඳවගෙන ඉන්නවා. එහෙම ඒක තමයි ඇත්ත කතාව සභාපතිතුමනි. එහෙම නැතුව කිසිම විටකවත් රුපියල ශක්තිමත් වෙලා නැහැ. රුපියල එන්න තවම ෂේවීගෙන යන තත්ත්වයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි දැන් ඩොලර් ඕනේ කියන එක අපි දන්නවා. දැන් ඩොලර් එන්න ඕනේ. ආණ්ඩුව අපි අහනවා
ජනාධිපතිතුමාගෙන් ඇයි මේ අන්දන්නේ? ඔය ඇඳිල්ල තමයි අජිත් නිවාඩ් කබ්‍රාලුත් ඇඳුවේ. අන්දගෙන ගිහිල්ලා අන්තිමට කෙලවිලාම ගියා. ඉතින් අපි ජනාධිපතිතුමාට කියනවා ඇත්ත කියන්න, සත්‍ය කියන්න, ජනතාවට වහන් කරන්න එපා. දැන් IMF එකත් එක්ක සාකච්ඡා යනවා. අපි දන්නවා දැන් ජනාධිපතිතුමා බලය බාරගත්ත දවසේ ඉඳන් කිව්වා අගෝස්තු වෙනකොට IMF එක හරියනවායි කිව්වා. සැප්තැම්බර් මාසේ වෙනකොට IMF එක යනවා හරියනවායි කියලා කිව්වා. ඊළඟට කිව්වා දෙසැම්බර් මාසේ වෙනකොට IMF එක යන හරියනවායි කියලා කිව්වා. දැන් ඊළඟට කිව්වා ස්ටාෆ් ඇග්‍රීමන්ට් එක එකඟත් එකට ආවයි කියලා. නමුත් රටේ ජනතාවට සමහර කරුණු වසන් කරනවා සභාපතිතුමියනි. ඒ වසන් කරන්නේ මොකක් හින්දාද? IMF එක බලාපොරොත්තු වෙනවා ගරු සභාපතිතුමියනි ණය හිමිකම් කරුවන් එක කතා කරලා 120ක 140ක ණය අඩුවීමක් ලබා ගන්න. IMF කියනවා මේක කරගන්න කියලා. එතකොට චීනේ මොකද්ද කියන්නේ? චීනේ දැනටම කියලා තියෙනවා අපි කිසිම ණය අඩුවීමක් අපි කරන්නේ නැහැයි කියලා. චීනේ කියනවා අපි ණය අඩු කරන්නේ නැහැ, අපි ඕනේ නම් පොලිය අඩු කරලා දෙන්නම්. එහෙම නැත්නම් ණය ගෙවන්න උඹලට අපි ආයි නැවත ණය දෙන්නම් කියලා චීනේ කියනවා. එහෙනම් චීනේ ණය අඩු කරගන්න එකඟ නැත්නම් චීනේ හැයා කට්ටේකට එකඟ නැත්නම් ඉන්දියාවයි ජපානය එකඟ වෙන්නේ නැහැ සභාපතිතුමියනි. ඉන්දියාවයි ජපානය එකඟ වෙන්නේ අපි මේ රටවල් තුනම එකඟත්වයකට ආවොත් තමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. නමුත් දැන් මේක ආණ්ඩුව කියන්නේ නැහැ. මේක ආණ්ඩුව වහනවා. ආණ්ඩුව කියන්නේ නැහැ චීනය කැමති නැහැ කියන එක ආණ්ඩුව හංගනවා. අපි කියන්නේ ආණ්ඩුවට ජනාධිපතිතුමාට කියන්නේ රටේ මහජනතාවට ඇත්ත කියන්න. මෙහෙම කියලා මේ යථාර්ථය වටහලා දෙන්න. අපි ඉන්න මේ අරුමුදේ තිබෙන පතුලෙම ඉන්න රටක් මේක. ඒ හින්දා කවුද අපිට එහෙමනම් උදව් කරන්නේ ගරු සභාපතිතුමියනි? මේ ආණ්ඩුවට උදව් කරන්න දැන් IMF එක උදව් කරන්නේ නැත්නම් යුරෝපය ඇවිල්ලා උදව් කරයිද? එහෙම නැත්නම් අනිත් රටවල් උදව් කරයිද? කවුරුත් උදව් කරන්නේ නැහැ. ඇයි? මුළු ලෝකෙම දන්නවා මේ ආණ්ඩුව හින්දා තමයි මේ රට මේ තරම් ප්‍රපාතයට පත්ුනේ කියලා. මේ ප්‍රපාතයට ඇදලා දාපු, මේ රට විනාශ කරපු, වැරදි ආර්ථික තීන්දු ගත්ත මෙන්න මේ උදවියගේ ආණ්ඩුවට කවුද සල්ලි දෙන්නේ? කවුද උදව් කරන්නේ? අර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කියනවා ආර්ථික අපරාධ කරපු රටක් මේ පාලකයෝ මේ රට ආර්ථික අපරාධ කරපු පාලකයෝ ඉන්න රටක් කියලා ඒගොල්ලන්ගේ වාර්තාවේ සඳහන් වෙනවා. එතකොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය එහෙම ප්‍රකාශයට පත් කරනවා නම් අනිකුත් රටවල් ඇවිල්ලා අපිට ඩොලර් දෙයිද? එහෙම දෙන්නේ නැහැ. වංචා දූෂණ ඉහවා ගිහිල්ලා තවම හොරකම් කරනවා. හොරකම නවත්ත ගන්න බෑ අපි දන්නවා ඉඳගෙන. මහා බැංකු අපි දැක්කා, ලෝක බැංකුව කිව්වා අපි පොර ගන්න ඩොලර් බිලියන 10ක් දෙන්නම් කියලා. මොකද්ද කිව්වේ? සල්ලි දෙන්නේ නැහැ අතට කියලා කිව්වා. අපේ අධීක්ෂණ යටතේ, අපේ නිරීක්ෂණ යටතේ අපි කියන බැංකුවේ LC කෝපම් කරලා තමයි අපි උඹලට සල්ලි දෙන්නේ කියලා තමයි ලෝක බැංකුවේ කිව්වා. ආණ්ඩුවට සල්ලි දෙන්න බෑයි කියලා කිව්වා. ඉතින් එවැනි ආණ්ඩුවක් මේක. ඉතින් එහෙම තත්ත්වයක් ලෝකේ තියෙන්නේ. එහෙම තත්ත්වයක් තියදී ජනාධිපතිතුමා ඇවිල්ලා නැවත අපිව අන්දන්න, රටේ ජනතාව අන්දන්න, එහෙම නැත්නම් මේ පොහොට්ටුවේ ඉන්න മന്ത്രിවරු ටික චූන් කරන්න එයා ඇවිල්ලා කියනවා ඉඳගෙන ඩොලර් එක ශක්තිමත් වෙලා තියෙනවා. ඒ ඊළඟට කියනවා ආර්ථික වර්ධනය එතුමා බලාපොරොත්තු වෙනවායි කියලා 107ක 8කට යන්න. ගරු සභාපතිතුමියනි, අපි මේ ඉන්නේ ඍණ 109ක ඉන්නේ. ලෝක බැංකු වාර්තාවනුව කොහේ 107ක 8ක යන්නද හිතන්නවත් පුළුවන්ද? ලෝකේ චීනය යන්නේ දැන් 104යි. මගින්දන්නේ ඉන්දියාව විතරයි 107ක ආර්ථික වර්ධන වේගයක් තියෙන්නේ. චීනෙට තියෙන්නේ 104යි. අපිට හිතන්නත් පුළුවන්ද? ඇයි මෙහෙම බොරු සංඛ්‍යා ලේඛන දාලා නැවත මේ රට අර රාජපක්ෂලා ඇඳුවා වගේ නැවත මේ අඳන්න හදන්නේ කියලා අපි ජනාධිපතිතුමාට කියනවා බොරු කියන්න එපා, සත්‍ය ප්‍රකාශ කරන්න. මේ රටේ ජනතාවට ඇත්ත කියලා යන්න. එහෙම නැත්නම් මේ ගමන යන්න බෑ සභාපතිතුමනි. ඒ වගේම තමයි ජනාධිපතිතුමා කියනවා කැපකිරීම කරන්න කියලා. එතුමාගේ කතාවේ තියෙනවා, එතුමා අයවැය කතාවේ 5 වෙනි පිටුවේ 3:10 ඡේදයේ එතුමා කියනවා කැපකිරීම කරන්න සියලු දෙනාම සූදානම් වෙන්න ඕනේ, අපි කැපකිරීම කරනවායි කියලා. මොකද ජනාධිපතිතුමා කරපු කැපකිරීම? ජනාධිපතිතුමා කරපු කැපකිරීමක් නෑ. ජනාධිපතිතුමා හිතුමතේට උපදේශකව පත් කරනවා, ලේකම්වරු පත් කරනවා. අර මාලදිවයින ඉන්න මොහමඩ් නෂීඩ් කතානායකතුමාව එතුමාව පත් කරා තනතුරු දෙයකට. එක තනතුරක් තමයි එතුමාව පත් කරා කාලගුණ පිළිබඳ උපදේශකවරයා හැටියට, පරිසරය පිළිබඳ උපදේශකවරයා හැටියට. ඒ නෂීඩ් මොහමඩ් නෂීඩ් කියන කතානායකවරයා ජනාධිපතිතුමාත් එක්ක ඊජිප්තුවට ගියා. කවුද මුදල් ගෙව්වේ? දැන් ජනාධිපතිතුමා ඊජිප්තුවට යනකොට අර තෙල් නැවක් ඇවිල්ලා ඩොලර් ගෙවා ගන්න බැලුව වරායේ එළියේ නැංගුරන් දාගෙන ඉන්නවා. මාසයකට වැඩිය කෝටි 250කට වැඩිය ගෙවන්න ඕනේ ප්‍රමාද ගාස්තු. ජනාධිපතිතුමා නෂීඩ් අරගෙන ගියා. කාගේ සල්ලිද? දැන් කොහෙද මාලදිවයිනේ සන්නි පාර්ලිමේන්තුවේ සන්නිවේදන මාධ්‍ය අධ්‍යක්ෂක හසන් සියා කියනවා අපි නම් මුදල් වියදම් කරේ නෑ නෂිට්ට ඊජිප්තුවට යන්න කියලා. එහෙනම් කවුද මුදල් වියදම් කරේ? මුදල් වියදම් කරේ අපි ඩොලර් නැතුව ඉන්න මේ වෙලාවේ, ඩොලර් නැතුව තෙල් නැව් ගෙනල්ලා වරායේ නවත්තගෙන ඉන්නකොට ජනාධිපතිතුමා කැපකිරීම කරන්න කියලා ජනාධිපතිතුමා නෂීඩ් වරගෙන යනවා ඊජිප්තුවට. අපිට කියනවා කැපකිරීම කරන්න කියලා. මිනිස්සුන්ට කන්න නැහැ. තමන්ගේ ළමයට පෝෂ්‍යදායි ආහාර වේලක් දෙන්න විදියක් නැහැ. ළමයා ඉස්කෝලේට ගිහිල්ලා ආවම දවල්ට බිත්තරයක් හදලා දෙන්න බෑ. රුපියල් 54යි අද වෙනකොට බිත්තරයක්. එහෙම රටක අපි අද ජීවත් වෙන්නේ ගරු සභාපතිතුමියනේ. අද මිනිස්සු දරිද්‍රතාවයෙන් පෙළෙනවා. අද එන්න එන්න රටේ මන්ද පෝෂණය වැඩි වෙනවා, දරිද්‍රතාවය වැඩි වෙනවා, අපේ ක්‍රය ශක්තිය අඩු වෙනවා. පෝෂ්‍යදායි ආහාර වේලක් ජනතාවට ලබා දෙන්න බැරුව අද මිනිස්සු අතරමං වෙලා ඉන්න තත්ත්වය තියෙනකොට තමයි ආණ්ඩුව අපිට කියනවා කැපකිරීම කරන්න කියලා. ජනාධිපතිතුමා 20ක් පත් කරලා තියෙනවා. අද වෙනකොට කැබිනට් එක 38ක් දාලා තියෙනවා. රාජ්‍ය ඇමතිවරු හෙට අනිද්දාට අයවැයට ඡන්ද පක්ෂෝ ඡන්ද දෙන අයවට තව 10ක් දෙන්න නවයි කියලා කියනවා. එතකොට ආණ්ඩුව කිසිදු ආකාරයේ කැපකිරීමක් කරන්නේ නැතුව අපිට කියනවා කැප කරන්න කියලා. අපි මොනා කැප කරන්නද? මේ රටේ ජනතාවගේ වැරද්දෙන්ද මේ විනාශය පත්ුනේ? මේ රටේ ජනතාවද මේකට වන්දිය ගෙවන්න ඕනේ? මේ රටේ ජනතාව නෙමෙයි, මේ හොර තක්කඩි පාලකයන් විසින් ගත්ත වැරදි තීන්දුවින්ද තමයි මේ රට ප්‍රපාතයට වැටුනේ. ජනාධිපතිතුමා හරිනම් මේ ආර්ථික ව්‍යසනය ඇති කරපු අයට විරුද්ධව කොමිසමක් පත් කරලා එතුමා ඒකට විරුද්ධ ක්‍රියා කරන්න ඕනේ. හොරකම් කරපු මුදල් ටික අය කරගන්න එතුමා වැඩ කරන්න ඕනේ. අපි දන්නවා නැනෝ පොහොරකෙන් ගැව්වා, චීනෙන් ආපු අර අර අනිකුත් පොහොර දරුවා මිලියන ඩොලර් මිලියන 6.6ක පොහොර වලින් ගැහුවා. ඊළඟට පැන්ඩෝරා හැම වංචාවක්ම මේ රටේ කරපු එළියට ආවා. එහෙමනම් ඒ එළියට ආවේ මේ රටේ ජනතාවගේ මුදල්, හොරකම් කරපු මුදල් ටික එළියට ආවා. ජනාධිපතිතුමා හරිනම් කරන්න ඕනේ මේ අයවැය යෝජනා තුලදී ඒ හොරකම් කරපු මුදල් ටික නැවත අය කරගන්න එතුමා වැඩපිළිවෙලක් දියක් කරන්න ඕනේ. ඒ යෝජනාවල් නැහැ. ඒක නැතුව එතුමා ඇවිල්ලා කියනවා ගාමිණී වියන්ගොඩ කියලා දෙනවා, මෙහෙම කියලා දෙනවායි කියලා දූෂණය වළක්ව ගන්න.
රජයේ මුදල් කතානායක මාලදිවයිනේ කතානායකතුමාගේ සංචාරයෙන් රජයේ මුදල් වියදම් කළ නැති බව මුදල් අමාත්‍යංශය දැනුම් දෙනවා. ඔබතුමාට දැනුවත් කරන්න කතා කරේ.
මේ එතුමා එහෙම කිව්වට කවුද මාලදිවයිනේ පාර්ලිමේන්තුවත් කියලා දිනවා අපේ සල්ලි වලින් නම් ගියේ නැහැ කියලා. එහෙනම් කාගේ සල්ලිද? ඔබතුමා කියන්නේ කාගේ සල්ලිද? එහෙනම් කාගේ නෂීඩ්ගේද? නෂීඩ් මාරකක්කුමක් තියෙන අපේ රටේ පරිසරය ගැන. ඒ කියන්නේ මහා ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මොහමඩ් නෂීඩ්ට අපේ ලංකාවේ පරිසරය ගැන එයාගේ ඩොලර් වියදම්ගෙන ගිහිල්ලා එයාගේ ඩොලර් වලින් නවා ඒ නඩු දාලා.
එතුමා තව විනාඩි දෙකයි.
ඔව්. කිරියල් එතුමා මට විනාඩි දෙකක් ටිකක් වැඩි කරන්න. එතකොට පාර්ලිමේන්තුවේ මේ මාලදිවයින රජය මොහමඩ් නෂීඩ්ට නඩු දාලා තියෙනවා. විමර්ශනය කරනවා. කොහොමද එයා මේ ගියේ කියලා. මොකද එයාගේ තනතුර හැටියට එයාට තව රටක තනතුරක් දරන්න බැහැයි කියලා මතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒව සඳහන් වෙලා තියෙනවා කියලා අද ලොකු විවාදයකට පත් වෙලා තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ එහෙම තියෙනකොට මොහමඩ් නෂීඩ් තමන්ගේ ඩොලර් ටිකත් වියදම් කරගෙන මේ අපේ රට වෙනුවෙන් මේ තරම් කැක්කුමකින් ගියේ ඇයිද කියන එක නම් ඇමතිතුමා අපිට නම් දන්නේ නැහැ. ඔබතුමා ඒක ටිකක් හොයලා බලලා පුළුවන් නම් අපිට කියන්න. ඕ ලංකාවට ආදරේ ඔබතුමා කියන එක බොහොම හොඳයි. පුළුවන් නම් එතුමා ලංකාවට ආදරේ නම් පුළුවන්. මොකද එතුමා බොහොම හොඳයි. එහෙම ආදරේ කරන කට්ටිය ඔක්කොම ලං කරගන්න, එහෙම ආදරේ කරන කට්ටිය බලයට ගෙනල්ලා තමයි මේ දේ සිද්ධ වුනේ. ඒක තමයි මතක තියාගන්න ඕනේ. මොකද ඊළඟට දරු සභාපතිතුමියනි, ඊළඟට මම කියන්න ඕනේ විශේෂම නීතිය ගැන. දැන් අපි නීතිය ගැන අපි කතා කරනවා. අපි මේ රටේ ආයෝජකයන් ගෙන්නන්න ඕනේ නම් මේ රටේ නීති ආධිපත්‍යයක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ රටේ අපිට ආයෝජකයන් එන්නේ. එතකොට අපිට බැලුවම අද පේනවා නීති ආධිපත්‍ය කඩාවැටලා තියෙනවා. පොලිසිය දේශපාලනීකරණය කරලා තියෙනවා. ආණ්ඩුවට අවශ්‍ය විදියට වැඩ කරන අද පොලිසියක් අද තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවක් අද තියෙනවා ගරු සභාපතිතුමෙනි. ඒ හින්දා අපි නීති ආධිපත්‍යය නැත්තම් කොහොමද ආයෝජකයෙ මේ රටට එන්නේ? මොකද්ද මේ රට ගැන තියෙන විශ්වාසය? ඒක අපිට පේනවා අද නීති ආධිපත්‍ය කඩාවැටලා හොඳම උදාහරණය තමයි ගරු සභාපතිතුමෙනි. මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා ඉඳගෙන මම කියන්න ඕනේ මේ මන්ත්‍රීතුමිය, ඒ මන්ත්‍රීතුමියට විරුද්ධව විශේෂයෙන්ම ඒ මන්ත්‍රීතුමියට විරුද්ධව විස්සයි එකොළහ දෙක ඕසල කියන ඕසල කියන යම් මහ ඕසල ලක්මාල් කියන මහත්මයේ ලක්මාල් හේරත් මහත්මයා පැමිණිල්ලක් දානවා 2021 11 දේවනිදා එතුමිය විදේශීය පුරවැසියෙක් කියලා. ඒ පැමිණිල්ල දැම්මම පරීක්ෂණ ආරම්භ කරනවා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව. ඒ පරීක්ෂණ ආරම්භ කරලා එතුමන්ලා ගොනු කරනවා පැමිණිල්ල. ඒ ගොනු කරලා පැමිණිල්ල අලුත් කඩේ උසාවියට ඒක ගොනු කරනවා. ඒක කාරුණු වාර්තා කරනවා මාර්තු මාසේ 9 වෙනිදා 1921 දී ඒ කාරුණු වාර්තා කරනවා. ඒ කාරුණු උඩ කියනවා විශේෂයෙන්ම ඒ කියන මන්ත්‍රීතුමිය විශේෂයෙන්ම එයා මේ රටේ පුරවැසියෙක් නෙමෙයි එයා විදේශීය පුරවැසියෙක් කියලා කියනවා. ඊළඟට තව කාරණාවක් කියනවා එයා විදේශීය පුරවැසියෙක් හැටියට ඉඳගෙන ලංකාවේ පාස්පෝර්ට් එක ගන්න එයා ආයදුම් කරලා තියෙනවා ව්‍යාජ ලිපි ලේඛන හදලා කියලා චෝදනාවක් එයාට ඇවිල්ලා තියෙනවා. ඊළඟට ගරු සභාපතිතුමියනි ඊළඟට එතුමිය අරගෙන තියෙන වීසා එක අපි බැලුවම ආගමන විගමන දෙපාර්තමේන්තුව ලියවිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා අපරාධ විමර්ශන කොට්ටාෂයට. ඒ ලියවිල්ල තුල කියනවා 2014 7 මාසේ 16 වෙනිදා ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා එයා අරගෙන තියෙනවා රෙසිඩන්ට් වීසා. ඒ රෙසිඩන්ට් වීසා අරගෙන ඒ වීසා එක ඉවර වෙන්නේ 7 මාසේ 16 වෙනිදා 2015. එතකොට මේක තමයි වාර්තාව. මම මේක සභාගත කරනවා. දැන් මේ වාර්තාව ආණ්ඩුව පැහැදිලිවම යටපත් කරලා තියෙනවා. දැන් විමර්ශනය කරපු නිලධාරි දෙන්න එකෙනෙක්ගේ අධ්‍යක්ෂක නිශාන් සොයිසා මැතිතුමා ඊළඟට සීආයි සුගත් අමරසිංහ මැතිතුමා ඒ දෙන්නවම ට්‍රාන්ස්ෆර් කරනවා. ඇයි මේ නඩුව විමර්ශනය කරයි කියලා. කවුද ට්‍රාන්ස්ෆර් කරන්නේ? මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වෙලා ඉන්නකොට 2020 දී. ඒ දෙන්නව අයින් කළා දානවා. දැන් දාලා තියෙනවා වෙන තැන්වලට. ඇයි මේ මන්ත්‍රීතුමියගේ මේ පුරවැසිභාවයේ පිළිබඳව නඩුව පරීක්ෂණය කරලා උසාවියට කරුණු වාර්තා කරයි කියලා ඒගොල්ලන්ව ට්‍රාන්ස්ෆර් කරා. ඉතින් මේමයි නීතිය. එතකොට නීතිපති දෙපාර්තමේන්තුවට දැන් මේක ගරු සභාපතිතුමියනි නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ඕනේ නැහැ මේකට. මේ චෝදනාව යටතේ සාමාන්‍ය පුද්ගලයෙක් වුණා නම් අද අත්අඩංගුවට අරගෙන ඇයි ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරලා එයා ගුවන් ගමන් බලපත්‍රයක් අරගෙන තියෙනවා. ඊළඟට විදේශිකයෙක් හැටියට එයා ඉඳගෙන ලංකාවේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. එහෙමනම් වෙන පුද්ගලයෙක් සාමාන්‍ය පුද්ගලයෙක් නම් අද අත්අඩංගුවට අරගෙන ඉවරයි. නමුත් දේශපාලනය කරන හින්දා ආණ්ඩුවේ සහයෝගය ලබා නැති දෙන හින්දා ආණ්ඩුව අද අපරාධ විමර්ශන කොට්ටාෂයට බලපෑම් කරලා නීතිපතිතුමා දෙපාර්තමේන්තුවට බලපෑම් කරලා මේ නඩුව ගන්න දෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි. ඉතින් එහෙම රටකට ආයෝජකයන් ගෙයිද? ඒකයි අපිට තියෙන ගැටලුව. ජනාධිපතිතුමා ඇවිල්ලා සුරංගනා කතා කියනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි අවසාන කරන්නම්. හරිනම් මොකද්ද තමයි වෙන්න ඕනේ? වෙන්න ඕනේ එක දෙයයි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඩිටෙන්ෂන් සෙන්ටර් එකක් තියෙනවා මිරිහානේ. මේ මන්ත්‍රීතුමිය මිරිහානේට යවලා ඒ හින්දා මේ රටින් පිටමාන් කරන්න ඕනේ. මොකද එහා විදේශිකයෙක්. යාව මේ රටේ තියන්න බෑ. ඒකයි වෙන්න ඕනේ. ඒ වෙන්න ඕන දේ වෙන්න දෙන්නේ නැතුව දේශපාලන බලය උඩ අද මේක යටපත් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ හින්දා අපි ආණ්ඩුවට කියනවා ආර්ථික ස්ථාවරභාවය හදන්න නම් දේශපාලන ස්ථාවරභාවය හදන්න ඕනේ. දේශපාලන ස්ථාවරභාවය හදන්න බැරුව ආර්ථික ස්ථාවරභාවය හදන්න බෑ. අද දේශපාලන ස්ථාවරභාවයක් නැහැ. ආණ්ඩුවේ 43ක් විපක්ෂේ වාඩි වෙලා ඉන්නවා. විපක්ෂයේ කැලේ ආණ්ඩුව කැලේ වලට ගිහිලා තියෙනවා. පාර්ලිමේන්තුවට ආපු එක මන්ත්‍රීවරයෙක් රටේ ජනාධිපති වෙලා ඉන්නවා. ඒ හින්දා දේශපාලන ස්ථාවරය එහෙමනම් අපි ආණ්ඩුවට යෝජනා කරනවා අපි ජනාධිපතිතුමාට යෝජනා කරනවා මේ සිහින ලෝකවල හදන්නේ නැතුව මේ මහ පොළවේ යථාර්ථය තේරුම් අරගෙන පෙබරවාරි මාසයේ අවසාන වෙනකොට පාර්ලිමේන්තුව විසරලා ඡන්දයකට යමුයි කියන යෝජනාව කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.